You're with SBS Radio.
ජුනි මාසයේ අවසාන සතියේ සිකුරාදා සතියේ ක්‍රීඩා විග්‍රහය ආරම්භ කරන්නයි අපි සූදානම් වෙන්නේ. ඔබ දැන්ටමත් දන්නා හොඳ ආකාරයෙන්ම ක්‍රිකට් ලෝක කුසලානය ආරම්භ වුවාට පසුව අපේ සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් වැඩි බරක් අපි ලබා දෙන්නේ මේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙතයි. ඉතින් අද දවසේදීත් අපි ඒ පිළිබඳවයි වැඩි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වන විට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉතාමත් උණුසුම්කාරී තලයකට තමයි එළඹෙලා තියෙන්නේ. විශේෂයෙන්ම තවත් කණ්ඩායම් දෙකකට හෝ තුනකට අවසන් පූර්ව තරගයට සහභාගී වීමට වරම් වාසනාව ලබා දෙන සතියක් බවට මේ සතිය පත් වෙලා තිබෙනවා. අපි බලමු මේ පිළිබඳව තොරතුරු කොහොමද වෙන්නේ කියලා. සුපුරුදු විදියට අපේ හිතවතා විල්ලා ඉන්නවා අපිත් සමග සම්බන්ධ වෙන්න. ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, අයිබෝවන්, සුබෝදාසනක්. හිතුවේවත් නැති විදිහට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අනිත් පැත්තට පෙරලෙන හැඩක් තමයි අපිට මේ වන විට වාර්තා වෙන්නේ, මේ වෙන විට පෙනෙන්නට තිබෙන්නේ. රංගන, විශේෂයෙන්ම ප්‍රබල එංගලන්ත කණ්ඩායම නොසිතූ ආකාරයට පරාජයන් දෙකකට පිටපිට මුහුණ දීමට ඔවුන්ට සිදු වුණා. මේ පරාජයත් එක්කම නැවත වතාවක් ලෝක කුසලාන තරගාවලිය උණුසුම් වීමට පටන් ගත්තා. ඉන් අනතුරු ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුද ඉහළ නැංගුණා. අද පැවැත්වෙනවා ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය. මේ තරගය කොතරම් ශ්‍රී ලංකාවට වැදගත්ද සහ මේ තරගය කොතරම් ලෝක කුසලාන තරගාවලියට වැදගත්ද සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ වන විට මේ තරගය සඳහා සූදානම කොහොමද කියලා අපි මුලින්ම කතාබහ කරමු.
මදුර, මේ තමයි තරංගාවලියේ 35 වන තරගය. ශ්‍රී ලංකාව මේ වන විට නවතම ICC වර්ගීකරණයේ 9 වන ස්ථානයේ සිට 8 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. දකුණු අප්‍රිකාව සිටින්නේ 5 වන ස්ථානයේ. එසේ වෙතත් ශ්‍රී ලංකාව තමන්ගේ අවසන් තරග 5 තරග 2ක් ජයගෙන තිබෙනවා. දකුණු අප්‍රිකාව තමන්ගේ අවසන් එක්දින තරග 7-5ක්ම පරාජයට පත් වී තිබෙනවා. ඒ අනුව 2003 තරගාවලියෙන් පසුව අසර 16කට පසුව දකුණු අප්‍රිකානු කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක පළමු වතාවෙන්ම ඉවසට විසි වී ගොස් තිබෙනවා. ඒ අනුව ලෝක කුසලාන තරගාවලි අතකම අවාසනාව ලුහුබැඳා කණ්ඩායමක් ලෙස දකුණු අප්‍රිකාව හඳුන්වා දෙන්නට පුළුවන්. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව ඉතිහාසයේ තරග 76කදී එකිනෙකා මුණ ගැසී තිබෙනවා. ශ්‍රී ලංකාව ඉන් තරග 31ක් ජයගෙන තිබෙනවා. දකුණු අප්‍රිකාව තරග 43ක් ජය ගන්නට සමත් වී තිබෙනවා. ඒ වගේම ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ තරග 5කදී දෙපළ එකිනෙකා මුණ ගැසී තිබෙනවා. ශ්‍රී ලංකාව ජයගෙන තිබෙන්නේ එක් තරගයක් පමණයි. ඒ 1992දී දකුණු අප්‍රිකාව තරග 3ක් ජය ගන්නට සමත් වී තිබෙනවා. ඒ වගේම මදුර 2015 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව මේ දක්වා දෙරට තරග 16කදී මුණ ගැසී තිබුණත් ශ්‍රී ලංකාව ජයගෙන තිබෙන්නේ තරග 2ක් පමණයි. නමුත් මේ වන විට ලෝක කුසලාන තරගාවලිය තුළදී නම් ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට වඩා ඉහළ මානසික මට්ටමක සිටින බව සඳහන් කරන්නට පුළුවන්. ශ්‍රී ලංකාවේ පුහුණු කරුවා සඳහන් කර සිටියා ශ්‍රී ලංකා පිටිකරුවන් කේන් විලියම්සන්, ඒ වගේම ජෝ රූට් වැනි පිටිකරුවන් අනුකරණය කරමින් ඉදිරි තරඟවලදී පන්දුවට පහර දිය යුතු බව. තවමත් මේ තරඟාවලියේ තරඟ 6ක් අවසානයේ ශ්‍රී ලංකාවෙන් එකදු ශතකයක් හෝ වාර්තා වී නැහැ. එක් අවස්ථාවකවත් ලකුණු 300 සීමාව ඉක්මවා ගොස් නැහැ. ඒ අතරතුර තරඟාවලියේදී ශතක 16ක් මේ වන විට වාර්තා වී තිබෙනවා. කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු මේ තරඟාවලියේ දින 30ක් තුළ තරඟ 35ක් අවසාන වන විටත් වැඩිම ලකුණු ලාභින් දස දෙනා අතර හෝ වැඩිම කඩුලු ලාභින් දස දෙනා අතර නැහැ. නමුත් අවසන් කණ්ඩායම් 4 අතරට යෑමේ පැහැදිලි ඉඩක් තවමත් විවර කරගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබී තිබෙනවා. මේ දක්වා තරගාවලියේ පන්දු රැකීමෙන් ලකුණු 25ක් ආරක්ෂා කර දෙන්නට ඉසුරු උදාන සමත් වී තිබෙනවා. ශ්‍රී ලංකාව තමන් වෙත පැමිණි උඩ පන්දු 15-13ක්ම රැකගෙන තිබෙනවා. කුසල් ජනිත් පෙරේරා කඩුලු රකින්නෙකු ලෙස ලකුණු 15ක් ආරක්ෂා කර තිබෙනවා. ඒ අනුව දිනෙන් දින තරගාවලිය තුළ තම රිද්මය ඉහළ නංවා ගනිමින් සිටින කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දෙන්නට පුළුවන්. ඒ අනුව මා නැවතත් කියනවා, පැරණි වාර්තා යනු ඉලක්කම් පමණයි. මේ තරගය පැවැත්වෙන්නේ චෙස්ටර්ලී ස්ට්‍රීට් ක්‍රීඩාංගණයේදී. පළමු ලෝක කුසලාන තරගය තමයි මේ ක්‍රීඩාංගණයේදී අද දිනේදී පැවැත්වෙන්නේ. මෙහි අවසන් වරට පැවති තරග 5 තුළදී පළමුව පන්දුවට පහර දී ලකුණු 262ක සාමාන්‍යයක් රඳවා ගන්නට කණ්ඩායම් සමත් වී තිබෙනවා. අද තරගයට වර්ෂාවෙන් නම් මදුර කිසිදු බාධාවක් නැති බව තමයි අපට වාර්තා වන්නේ. අද තරගයට නුවන් ප්‍රදීප්ගේ සහභාගීත්වය අවිනිශ්චිත වී තිබෙනවා. ඒ වෙනුවට සුරංග ලක්මාල් තමයි කණ්ඩායමට නම් කිරීමට නියමිත වන්නේ. ප්‍රධාන කරන්නට ඕනේ රද්දම වෙරළේ ක්‍රිකට් ගසා මුම්බායි නුවර අම්බානිගේ මැදුරට IPL කුසලාන 4ක් ගෙන ඒමට සක්‍රීය දායකත්වයක් ලබා දුන් ලසිත් මාලිංගට ඕනෑම මොහොතක තරගයක් කණපිට පෙරලීමේ හැකියාව තිබෙනවා. නමුත් ඔහු මතම අනවශ්‍ය පීඩනයක් ඇති නොකළ යුතුයි. මාලින්දගේ සහ ඇන්ජලෝ මැතිස්ගේ ජාත්‍යන්තර තරග දිවියේ එකට එකතු කළ විට වසර 26ක් තිබෙනවා. ගැණුව වැඩිම පීඩනයක් අවශෝෂණය කරගත යුත්තේ ඔවුන් දෙදෙනායි. 2010 සිට මේ දක්වා යෝකර් පන්දු 872ක් යවා ඇති මාලින්ද ශ්‍රී ලංකා විට ආවේණික ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට නැවතත් හඳුන්වා දෙමින් තිබෙනවා. අමතක කරන්නට එපා, දැන් සිටින්නේ මීට දින 7කට පෙර සත්කාරක එංගලන්තයේ උන්විතිතෙන් අහිමි කළ ශ්‍රී ලංකා කණ්ඩායමයි. එය අනුව පසුගියදා ලන්ඩන් නුවරදී විශේෂිත ටීම් බොන්ඩින් පුහුණු සතිවාරයකට පවා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වුණා. ඔවුන් මේ වන විට විශේෂී මානසික තත්ත්වයක සිටින බවත් සඳහන් කරන්නට ඕනේ. මදුර තවත් කාරණාවක් තිබෙනවා. අද තරගයෙන් පසුව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජේපී ඩුමිනි හෂීම් අම්ලා සමගින් ඉම්රාන් තහීර් යළි කිසිදු දිනක එක්දින ජාත්‍යන්තර පිටියේදී ශ්‍රී ලංකාව හමුවන්නේ නැහැ. මේ ඔවුන් ශ්‍රී ලංකාව හමුවන අවසන් එක්දින තරගයයි. අපි බලමු මේ අවසන් තරගයේදී ඔවුන් කුමක් කරාවිද කියලා. ලබන සතියේදී ඒ තරගාවලියේ ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව අපට අවසන් වතාව සඳහන් කිරීමේ හැකියාව තිබෙනවා.
හොඳයි, අපි ඊළඟට අවධානය යොමු කරමු පසුගිය සතියේදී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති තරගය පිළිබඳව රංගන. විශේෂයෙන්ම සත්කාරක එංගලන්ත කණ්ඩායමට දරුණු පරාජයක් අත්කර දෙන්නට, නැත්නම් නොසිතූ පරාජයක් අත්කර දෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. මේ පරාජයත් එක්කම ලෝකසභා තරගාවලියේ කණපිට පෙරළුණා කියලා කිව්වොත් එහෙම මං හිතන්නේ මා නිවැරදි. අපි මේ තරගයත් එක්කම ඉන් අනතුරුව ඉදිරියට ගියපු තරග පිළිබඳව එංගලන්තය මුහුණ දුන්නේ මොන ආකාරයෙන්ද කියලා කතාබහ කරමු.
අදරේ තමයි ශ්‍රී ලංකාව මේ තරගාවලියේ මුහුණ දුන් 6 වන තරගයේ හෙඩින්ලිහි ලීඩ්ස් ක්‍රීඩාංගණයේදී තමයි පැවැත්ුනේ. ශ්‍රී ලංකාව සමත් වනවා ලකුණු 20කින් එංගලන්තය පරාජයට පත් කරමින් ප්‍රසාද ලකුණු 2ක් හිමි කර ගන්නට. තරගාවලියේ මෙතෙක් සිදු වූ පෙරළි එයයි. එනිසා එංගලන්තයට තම මව්බිමේදී අවසන් කණ්ඩායම් 4ට ඒමත් දැන් අභියෝගයක් බවට පත් වෙලා තියෙනවා. තමන්ට වාසිදායක ලෙස තරග කාලසටහන් පනතිරු ආදී සියල්ල වෙනස් කරමින් කොතරම් උත්සාහ කළත් ඩයිවේ ඔවුන්ට හරස් වී තිබෙන බව සඳහන් කරන්නට ඕනේ. වසර 20ක් එංගලන්තය ලෝක කුසලාන තරගාවලිවලදී ශ්‍රී ලංකාව පරාජයට පත් කර නැහැ. මෙම තරගයේදී ශ්‍රී ලංකාවේ සොයා ගැනීම ලෙස අවිෂ්ක ප්‍රනාන්දු හඳුන්වන්නට පුළුවන්. ඇතැම් විට තරගාවලියේ සමස්ත ශ්‍රී ලංකාවේම ගමන් මඟ වෙනස් කළ ඉනිම වන්නට ඉඩ තිබෙනවා. එම ඉනිම 1996 අවසන් පූර්ව තරගයේදී ඉන්දියාවට එරෙහිව අරවින්ද ද සිල්වා ලබාගත් අර්ධ ශතකයේ හා සමාන වටිනාකමක් මේ අර්ධ ශතකයේ තිබෙනවා. ඒ වගේම එංගලන්තයේ හමුවේ ලකුණු 232ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවක් ආරක්ෂා කිරීමේදී ශ්‍රී ලංකාවේ පන්දු යැවීම ඉතාමත්ම ඉහළින් කැපී පෙනුණා. ලසිත් මාලිංගගේ සුවිශේෂී පන්දු යැවීම ලකුණු 43කට කඩලු 4ක් බිඳ හෙළුවා. ඒ වගේම ඔහු ලෝක කුසලාන තරගාවලි වල තමන්ගේ 50 වන කඩුල හිමි කර ගන්නටත් සමත් වුණා. මදුර මා සඳහන් කළ මේ ලෝක කුසලාන තරගාවලියට පෙර යම් ආකාරයකින් ලසිත් මාලිංග මේම ලෝක කුසලාන තරගාවලියේදී වසින් අක්‍රම් අභිබවා යන්නට සමත් වුවහොත්, නැතිනම් අක්‍රම් ලබාගෙන තිබෙන්නා වූ ලෝක කුසලාන කඩුලු 55 සීමාව පසු කර යන්නට සමත් වුවහොත්, නියත වශයෙන්ම ශ්‍රී ලංකාව අවසන් කණ්ඩායම් 4-4 පැමිණෙන බව. එවැගේම තරගාවලියේ ආරම්භක තරගයෙන් පසුව මා සඳහන් කළා එංගලන්තයේ එදා පෙන් වූ සුපිරි ක්‍රීඩා විලාසය සහ එම රිද්මය දින 46ක් රඳවා ගැනීම අතිරු බව. එය මේ වන විට සාක්ෂි සහිතව ඔප්පු වෙමින් තිබෙනවා. ශ්‍රී ලංකාවට එම ජයග්‍රහණයෙන් පසුව දස දෙසින් සුබපැතුම් ගලාවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සංගා මහේල, සචින් තෙන්ඩුල්කර් ඇතුළු සියලු දෙනා වගේම එංගලන්ත පුවත්පත්වල මුල් පිටුව පවා ලසිත් මාලිංගගේ ඡායාරූප වලට වෙන් වී තිබුණා. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ එංගලන්තයට මොකක්ද වුනේ කියන කාරණාව සම්බන්ධයෙන් කතා බහ කරනවා නම්, 2015 සිට මේ දක්වාම පන්දු වාරයකට වැඩිම පිටිකරන වේගයක් රඳවාගෙන සිටියේ එංගලන්තයයි. ඔවුන් පන්දු වාරයකට ලකුණු 6.29ක් බැගින් රඳවාගෙන සිටියා. නමුත් ඒකාකාරී තරඟ රටාවක් තමයි ඔවුන්ට තිබුණේ. නිමක් ගොඩනගන ක්‍රීඩකින්ට වඩා ප්‍රවේගකාරී පිටිකරුවන්ට ඔවුන් වැඩි ඉඩක් ලබා දුන්නා. ලෝක කුසලාන තරගාවලියක එන්නට පුළුවන් විවිධාකාරයේ පීඩනයන්ට මුහුණ දී හැකි ක්‍රීඩකයන් ඔවුන් සතුව සිටියේ නැහැ. ආක්‍රමණශීලී පිටිකරුවන් පමණයි දැකිය හැකි වුනේ. එවැගේම තමන්ගේ මව්බිමේ පැවැත්වෙන තරගාවලියක ඔවුන්ට අනවශ්‍ය පීඩනයක් එල්ල වූවා වන්නටත් පුළුවන්. එවැගේම ඔවුන් තමන්ට අවශ්‍ය පරිදි සකසාගත් තරග කාලසටහනේ අවසන් තරග තුනක් ඔවුන්ට අවසන් පීඩනයක් බවට මේ වන විට පත් වී තිබෙනවා. ඔස්ට්‍රේලියාව සමග තරගයේ මේ වන විට අවසන් වී තිබෙනවා. ඔවුන් පරාජයට පත් වුණා. ඉතිරි තරග දෙක පැවැත්වෙන්නේ නවසීලන්තය සහ ඉන්දියාව සමගයි. ඒ ඔවුන්ට මේ වන විට ඉතාමත්ම දැඩි පීඩනයක් බවට පත් වී තිබෙනවා. ඒ අනුව සැලැස්ම මදක් වෙනස් වූ විට ඉන් එහාට කරන දේ පිළිබඳව එංගලන්තය සතුව අනෙත් සැලැස්මක් තිබුණේ නැහැ. මෙන්න මේ කාරණාව නිසා තමයි ඔවුන් මේ වන විට මේ පරාජයට මුහුණ දී තිබෙන්නේ. කෙසේ වෙතත් අපි බලමු ඉදිරි තරග දෙක ඔවුන්ට වගේම ශ්‍රී ලංකාවටත් තීරණාත්මකයි. මෙදක්වා ICC ක්‍රීඩක වර්ගීකරණයේ පළමු ස්ථාන 40 තුළ කිසිදු ශ්‍රී ලංකාවේ පිතිකරුවෙකු හෝ පන්දු යවන්නෙකු නැහැ. නමුත් මේ සියල්ල ඉලක්කම් පමණයි, දක්ෂ සටහන් පමණයි, පැරණි දක්ෂ පමණයි. ශ්‍රී ලංකාව මේ වන විට මේ සියල්ලම වෙනස් කරමින් සිටිනවා. නමුත් මේ ලබාගත් ජයග්‍රහණයෙන් සියල්ල වෙනස් වන්නේ නැති බවක් සඳහන් කරන්නට ඕනේ මදුර. රෆිස් මාලිංගගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ වේගෙන් පැතිරෙනවා. ඔහු කඩලු 4ක් ලබාගත් පමණින් වේග පන්දු යවන්නෙකුගේ ශාරීරික යෝග්‍යතාව එසේ විය යුතු බව සැලකෙන්නේ නැහැ. තවමත් පිතිකරණය අපගේ දුර්වලයි. එකම සාධනීය කරුණ වන්නේ සෑම මුල් පෙළ පිතිකරුවෙකුම වෙනස් වෙනස් ස්ථානවල ලකුණු අතරට පැමිණුණා. දැන් සිදු විය යුත්තේ ඒ සියල්ලන්ම එකට එකතු වීම පමණයි. අමතක කරන්නට එපා, එංගලන්තය සමග තරගයේදී ශ්‍රී ලංකාව පන්දු 156ක් තුළ කිසිදු ලකුණක් ලබා ගත්තේ නැහැ. මේ එක්දින තරගයක් ඒ පිළිබඳව ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතුයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වංශ කතාව අලුතෙන් ගෙවෙන සතියක් බවට මේ හෙටින් එළබෙන සතිය පත්වනවාට කිසිදු සැකයක් නැහැ. එහි වගකීම තිබෙන්නේ මේ ශ්‍රී ලංකාවේ කණ්ඩායමටයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ ජයග්‍රහණය කළ හැකි බව විශ්වාස කිරීම පමණයි.
අප ඊළඟට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වන විට ක්‍රිකට් ලෝක කුසලන තරගාවලියේ පොයින්ට් ටේබල් එක, එහෙම නැත්නම් ප්‍රසාද ලකුණු සටහන පිළිබඳවයි. රංගන කොයි ආකාරයෙන්ද ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට සුදුසුකම් ලබා ගත හැක්කේ, ඒ වගේම මේ වන විට අනෙක් කණ්ඩායම් ඒ අවස්ථාව ලබා ගැනීමට සුදුසුකම් ලබනවා නම් මොන වගේ තරඟද ජයග්‍රහණය කළ යුත්තේ ඉතිරි තරඟවලින්?
පදුර ඊයේ දින වන විට තරඟාවලියේ තරඟ 34ක් අවසන් වී තිබෙනවා. කණ්ඩායම් 7ක් පමණයි අවසන් පූර්ව තරඟයට යාමට බලාපොරොත්තු වෙමින් සිටින්නේ. ඕනෑම දෙයක් සිදු විය හැකි. ලෝක කුසලාන ඉතිහාසයේ තරඟාවලි 5ක ශූරතාවයේ පහත විදි ඔස්ට්‍රේලියානුවන් දෙවරක් කිසිදු පීඩනයකින් තොරව පළමුවෙන්ම අවසන් පූර්ව වටයට පිවිසියා. ඒ ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී සත්කාරක එංගලන්තය ලකුණු 64කින් පරාජය කරමින් ඉන්දියාව මේ වන විට අපරාජිතව දෙවන ස්ථානයේ සිටින්නේ ලකුණු 11ක් සමගින්. ඊයේ දිනේ ඔවුන් කොදෙව්වන් තරඟාවලියෙන් ඉවත් කළේ ලකුණු 125ක පහසු ජයග්‍රහණයක් ලැබමින්. එනුව දැන් තම පැවැත්ම පිළිබඳ ප්‍රශ්නාර්ථයක් ඇති වී තිබෙන්නේ එංගලන්තයටයි. ශ්‍රී ලංකාව, පාකිස්තානය, බංග්ලාදේශය ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයේ පැහැර ගැනීමේ සටන අද දිනේ සිට ආරම්භ කෙරෙනවා. එංගලන්තයට ඉතිරිව තිබෙන්නේ තරඟ දෙකයි. එම තරඟ දෙකම ජයගත හොත් ඔවුන් ඉදිරියට යාමට නියමිතයි. ශ්‍රී ලංකාව ඉතිරි තරඟ තුනම ජයගත්තත් එංගලන්තේ එක් තරඟයක් පරාජයට පත්වීම අනිවාර්යයි. මක් නිසාදයක් ප්‍රසාද ලකුණු සමාන වූ හොත් මුල් වටේ වැඩි ජයග්‍රහණ ප්‍රමාණයක් ලබාගෙන තිබෙන්නේ එංගලන්තයයි. ශ්‍රී ලංකාව තරඟ තුනෙන් දෙකක් ජයගත හොත් එංගලන්තයේ තරඟ දෙකම පරාජයට පත්වීම සහ බංග්ලාදේශය, පාකිස්තානය එක් තරඟයක් පරාජයට පත්වීම අනිවාර්ය වෙනවා. පාකිස්තානයට ඉතිරි වී තිබෙන්නේ ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය අතර තරඟ දෙක පමණයි. බංග්ලාදේශයට ඉන්දියාව සහ පාකිස්තානය ඉතිරි වී තිබෙනවා. බලාපොරොත්තු අත්හැර ගන්නට ඕනේ නැහැ මදුර. එංගලන්තයට ඉතිරි තරඟ දෙක වන්නේ ඉන්දියාව සහ නවසීලන්තයයි. එනිසා ඉදිරි සතියේ ඕනෑම දෙයක් සිදු විය හැකි. ඒ අනුව මා නැවතත් පවසනවා, ගෙවී ගිය සතියේ තම ඉහළම රිද්මේ ලබාගත් කණ්ඩායම ඉදිරි සතියේදී ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානය පැහැර ගැනීමට නියමිතයි. ඒ ශ්‍රී ලංකාවද, පාකිස්තානයද, බංග්ලාදේශයද කියන ප්‍රශ්නාර්ථය තමයි මදුර මතුවී තිබෙන්නේ.
අපි අවසන් වශයෙන් අවධානය යොමු කරන්නේ මෙවර ලෝක කුසලන තරගාවලියේ පාකිස්තාන කණ්ඩායම වෙතයි. විශේෂයෙන්ම ICC නිල ක්‍රිකට් ෆේස්බුක් පිටුවේ සහ මෙවර ලෝක කුසලන නිල ක්‍රිකට් ෆේස්බුක් පිටුවේ පුන පුනා සඳහන් කරපු දෙයක් තමයි 1992 ලෝක ශූරයන් වූ පාකිස්තානය ඉතිහාසය නැවත නැවත මතක් කර දෙමින් ඒ තරඟ රටාවටම ඒ තරඟ ප්‍රතිඵලවලටම අනුව මෙවර තරගාවලියේත් මුහුණ දී ඇති බව. අපි ඒ පිළිබඳව කතා බහ කරමු. රංගන, ඉතිහාසය නැවත සිද්ධ වීමට හැකියාවක් තිබේද?
මොමදුර අපේ සම්බන්ධයෙන් කතා බහ කරනවා නම් තරඟාවලියේ තරඟ 34ක් අවසන් වන විට තවත් තරඟ 14ක් ඉතිරිව තිබෙනවා. තරඟාවලියේ පුරාවටම ලකුණු 15,063ක් මේ වන විට වාර්තා වුණා. ඊයේ දිනේ වන විට කඩුලු 454ක් පිද වැටි තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝන තමයි පිටිකරුවන් අතර පෙරමුණේ සිටින්නේ ලකුණු 500ක් සමගින්. විචෙස්ටා කඩුලු 19ක් ලබාගෙන පන්දු යවන්නන් අතර පෙරමුණේ සිටිනවා. එය අනුව මදුර ඔස්ට්‍රේලියාව මුලින්ම අවසන් කණ්ඩායම් 4 අතරට යෑම දුමේට කාරණාවක් නොවේ. මෙවර තරඟාවලිය පැවැත්වෙන්නේ 1992 තරඟාවලියට සමාන ආකාරයකයි. එය අනුව ඊට සමාන ආකාරයෙන්ම පාකිස්තානය මෙතෙක් තරඟාවලිය තුළ ඉදිරියට පැමිණීම කෙරෙහි බොහෝ දෙනා මේ වන විට අවධානය යොමු කර තිබෙනවා. 1992 දී ඔවුන් පළමු තරඟයේ පරාජයට පත් වී දෙවන තරඟයේ ජයග්‍රහණය කරනවා. ඒ වගේම තුන්වන තරඟයට වර්ෂාවෙන් බාධා එල්ලවනවා. තිහවන සහ පස්වන තරඟ දෙක ඔවුන් පරාජයට පත් වුවත් නැවතත් 6වන සහ 7වන තරඟ ජයග්‍රහණය කරනවා. මෙවරත් මේ දක්වා ඔවුන්ගේ තරඟ වාර්තා එලෙසමයි. අවස්ථා දෙකේම තුන්වන තරඟයට වර්ෂාවෙන් බාධා එල්ලවනවා. ඒ අනුව මෙම රටාවම මෙවරක් සිදුවේද කියන ප්‍රශ්නාර්ථය තමයි ක්‍රීඩා ලෝලින්ට ඇති වී තිබෙන්නේ. 1992 දී ඔවුන් තම 6වන තරඟයේ ජයගන්නේ ලකුණු 48කින්, මෙවර 6වන තරඟයේ ජයගන්නේ ලකුණු 49කින්. එවැගේම පාකිස්තානු නායකයා පසුගියදා මාධ්‍ය හමුවේ සඳහන් කළා තමන් කිසි විටකත් 30කින් නැවතත් මව්බිමට යන්නේ නැති බව. අපි බලමු පාකිස්තානයේ කොයි වගේ පෙරලියක් ඉදිරියේදී සිදු කරාවිද කියලා. එවැගේම බංග්ලාදේශයේ ෂකිබ් අල් හසන් පිළිබඳව සඳහන් කරන්නට ඕනේ. ඔහු මේ දක්වා තරඟාවලියේ ශතක දෙකක් ලබාගෙන තිබෙනවා. එක් තරඟයක කඩලු පහක් බිඳහැලීමට සමත් වෙලා නව වාර්තාවක් බිහි කරන්නටත් සමත් වී තිබෙනවා. එවගේම ICC වාර්තා කරන ආකාරයට මදුර ඔවුන්ගේ සියලුම ඩිජිටල් සහ සමාජ මාධ්‍ය නාලිකා ඔස්සේ මේ වන විට ලොව පුරා බිලියන 1ක ජනතාවක් ඔවුන් සමග සම්බන්ධ වී සිටිනවා. එය නව ලෝක වාර්තාවක් ලෙසයි ICC පවසන්නේ. ඉන්දියාව සහ පාකිස්තානය අතර තරඟයේ පමණක් සමාජ මාධ්‍ය ඔස්සේ මිලියන 120ක් තරමා තිබෙනවා. මේ වන විට මදුර එංගලන්තයේ දේශගුණික තත්ත්වයේ ක්‍රමයෙන් වසන්ත ඍතුවේ සිට ගිම්හාන ඍතුව දක්වා ගමන් කරමින් තිබෙනවා. එය ක්‍රිකට් ක්‍රීඩාවට තාමත් උචිත දේශගුණික තත්ත්වයක් නිර්මාණය කරමින් තිබෙනවා. ඒ අනුව දිනෙන් දින උණුසුම් වන මෙවර ලොකු උසාවන තරඟාවලියේ තවත් තොරතුරු සම්බන්ධයෙන් අපට එළැඹෙන සතියේදී කතා බහ කරන්නට හැකියාව තිබෙනවා.
ඒ පුවතත් සමගින් අපි අද දවසේදී සතියේ ක්‍රීඩා විග්‍රහය නිමාවටපත් කරන්න සූදානම් වෙන්නේ. මතක තියාගන්න විශේෂයෙන්ම ශ්‍රී ලංකාව මුහුණ දෙන සෑම තරඟයක් අවසානයේදීම අපි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්නත් සමග ඒ තරඟය පිළිබඳව සමාලෝචනයක් අපගේ SBS සිංහල සේවයේ ඩිජිටල් මාධ්‍ය ඔස්සේ විශේෂයෙන්ම අපේ Facebook පිටුව සහ වෙබ් අඩවිය හරහා ඔබ වෙත ගෙනෙන්නට සූදානම් ඉන්නවා. ඉතින් විශේෂයෙන්ම අද දවසේදී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරඟයෙන් අනතුරුව ඒ සමාලෝචනය බලාපොරොත්තු වෙන කියලත් අපි මතක් කරන්න කැමති. හොඳ රංගන අපි ඔබට සමුදෙනවා. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමුවෙමු. ගෙවිගෙනන සතියේ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ උණුසුම් තත්ත්වෙතිත් සමග සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.
Tell us what you think. Like us on Facebook or follow us on Twitter.